මම මේක දැන් මගේ ന്യാයයට අනුව ඒක මම විස්තර කරන්න. ඒක මම ගන්නේ දැන් ඔය අභිභවා යන හැටි. පංච චක්කුංචෝසපටිච්චරූපච තජස්සප්පඤ්ඤාන තින්න සංකප්පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තම සංඥානාති යම් සංඥානාති තං විතක්කේ විතක්ක සංකල්පනා කරනවා කියන්නේ යම් විතක්කේති තම් ප්‍රපංචේ ඒ තුර ප්‍රපංච සකස් වෙනවා ප්‍රපංච කියන මට්ටම මං ගන්නෙ දැන් මේක පිටින් හදපු එකක් නෙමෙයි ඒක බාහිරයට සම්බන්ධ කළා කියන එක මට ලේසි අර වතුරට එදෙන බල්ලගේ ප්‍රමාණයක් ගන්න. දැන් එතකොට
උඩ මතුරු ඉන්නව නේද?
ෆෑන්ඩයට ගන්න.
ඒක තමයි. අතෙන් දෙන්න.
ජීන මට්ටම තමයි දැන් මට උපමාවෙන් ගත්තොත් අන්න දැන් බල්ලා හිතෙන් හිතුවා වම් දෙන්නේ බල්ලේ ඒ වුණාට ඔය දැනගත්තේ වතුරේ ඉන්න බල්ලා
ඒක තමයි ප්‍රපංච
හරි එතකොට ඒක කොහොමද දැන් ඇහෙන් දැකලා දැනගත්තු එකක් නේ එතකොට තතෝ නිදානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සංදාචරන්ති ඒ සංදාචරන්ති කියන්නේ අපි බලනවා ඒක වෙන්නේ කොහොමද අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු ඒ කියන්නේ අතීත ඇහෙන් දැකලා දැනගන්නා රූප අනාගත ඇහෙන් දැකලා දැනගන්නා රූප වර්තමාන ඇහෙන් දැකලා දැනගන්නා රූප කියලා තමයි මේ අර විභවය යන්නේ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු ඒක වෙන්නේ එහෙම දැන් බල්ලා වර්තමානයේ රැවටුනොත් එහෙම ප්‍රපංචයට අහු අන්න බල්ලෙක් ඉන්නවා දැන් මොදේ ඉන්නවා බල්ලෙක් ඉන්න ඉඳලායි වෙන්නේ ඊළඟට එයා ඒක දැකලා ඉවර දැන් එහාට ගිහින් කල්පනා කරද්දී මෙයාට හිතෙනවා මේ බල්ලා අතීතෙත් ඉන්න ඇති ඔය මම දැන් ඉඳලා දකින්න බලන ඌ ඉන්න ඇති කියලා අන්න අතීතයේ ඇහෙන ගත යුතු රූපයක් බවට ඒක පත් කරනවා හරි එතකොට අතීත චක්කුඤ්ඤේසු රූපයක් ඒ වතුරේ ඉන්න බව ඒ වගේම දැන් මං ගිහින් බැලුවොත් ඌ ඉන්නවද කියලා දකින්න පුළුවන් එහෙම නැත්නම් ඌ ඇවිල්ලා මගේ කෑම ටික කන දැන් මේ අනාගත බලන්නේ කියන්නේ මේ මොහොතේ නෙමෙයි හරි තනයි ගිහින් බැලුවොත් කියන්නේ අනාගතේනේ. එතකොට දැන් අර බලනම අනාගත ඇහෙන් දතයුතු රූපයක් බවට පත් වෙලා දැන් එයාව අභිභවයන්.
මොකද තමයි
අභිභවයන්නේ කොහොම යාම තරහ ගස්සන්න පුළුවන්.
එයි අපිට බලලා ඉන්න පොඩ්ඩක් සා පරණ හපුම් බල්ලෙක් ඉඳලා. ආ හපු කවර බල්ලෙක් හපලා තිබ්බනම් ඒ හපුම් අතීත බල්ලන් සම්බන්ධ කරලා
නෑ නෑ අතීත කියන්නේ මේ දැන් ඉන්න බල්ලම. ඔය බල්ලා මං දකින මොහොතේ විතරක්
තරයි තරමන්නේ කොහොමද?
කොටින්නකෝ දැන් මේ අතීත කියන්නේ මේ මොහොතේ දැනගත්තු බල්ලා උන්ට කලිනුත් ඉඳලා තියෙනවා. අපට අතීතයක් නෑ හිතුවා.
මේ පාවේ බල්ලා අතීතෙත් ඉඳලා තියෙනවා.
ඔව්. මේ බල්ලා දැන් දැනගත්තු බල්ලා. හරි? අතීතේ මොන ඇවිල්ලා මගේ කෑම හොරෙන් කෑවද දන්නේ නෑ. කියලා නෑ හිතන්න. දැන් වර්තමාන දැනගත්තු බල්ලා අතීතයට දාලා හිතන්න. හරි? නම් මොකද මට හොරෙන් ඉස්සරත් මෙතන ඉඳලා තියෙනවා. අද තමයි මම දැක්කේ. කියලා. හරි? එතකොට දැන් එතකොට අතීත දුන්නා. ඔකේ අනාගතයක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ.
හැබැයි ඒක දැන් හරි එතනදී එතකොට දැන් දැන් එතකොට
ඔව්
දැන් බල්ලා මනසින්නේ දැකලා තියෙනවා. දැන් බල්ලා මනසින්නේ දැකලා තියෙනවා.
ඔව් මනසෙන් බව නොදන්නකම තමයි ප්‍රාංචය කියන්නේ.
එතකොට මනසෙන් දැන් දැකපු බල්ල මනසෙන් අතීතයේ අනාගතයේ වර්තමානයේ මනසෙන් හදව බල්ලෙක් ඉතින් අභිවර්ණය කරනවා නේද පුළුවන්. හැබැයි
අසම් උට ඒ නුවණ නැහැ නේ.
අසම් හදව බල්ල තමයි අභිවර්ණේ වෙන්නේ.
නැද දැන් උට ඒ නුවණ නැහැ නේ. මේ හිතෙන් හදපු බල්ලා කියලා දකින්න නුවණක් නැහැ නේ
බල්ලට. ඒ ඒ ඒ මේ නුවණක් නැහැ ඒක තමයි කියන්නේ. නුවණක් නුවණක් නෙමෙයි. මේක තමයි කියන්නේ. ඔන්න මගේ තමයි මම තේරුම් ගත්තේ. මෙතන කියන්නේ උට මෙතන තියෙන ඔලිට කැම්පර එකක් කියලා මට දෙන්නේ. ඔලිට ගන්නේ කොහොමද කැම්පර එකක් කියන්නේ? දැන් බල්ලා හදනකොට බල්ලා අපි ඇහෙන් දකිනකොට අපි ඇහෙන් දකින්නේ රූප සංඥාවනේ. ඇහෙන් නිර්මාණය කරන රූප සංඥා.
ඇහෙන් නිර්මාණය කරපු රූප
රූප සංඥාව ඇහෙන් නිර්මාණය කරලා
තියෙනවා.
එතකොට මේ ප්‍රපංච හදපුවා ප්‍රපංච හදපුවාම කියන ගැටලුව තමයි ප්‍රපංච හැදුවොත් ඒක හිතේ තියෙන ලක්ෂණය ප්‍රපංච හැදුවොත් අර රූප සංඥාව හැංගලේම අභිභවණය කරනවා රූප
සංඥා ප්‍රපංච ප්‍රපංච කියන්නේ අර මං කියපු අදහසමද එළියේ ඉන්නවා කියන එකද
ඒ ටික ඔක්කොම දුර එළියේ ඉන්න බල්ලා අපි විශ්ව කරගත්තේ ඒ සම්පූර්ණ බල්ලා බල්ලා අපි හදාගත්තාම හිතෙන් මනසෙන්
අර හිතෙන් හදන මට්ටමමද ඔක එළියේ ඉන්නවා කියන මට්ටමද කියලා
මම ඒ එළියේ ඉන්නා කියන මට්ට අදහසක් සහිතව හිතේ හදන මේවායි
එළියේ ඉන්නා කියන අදහසක් තමයි හිතේ
හදන ඒක හැම මොහොතකම අර ඇසෙන් දැකන රූප සංඥාව අභිගෝණය එක අතී දැන් මේ මොහොතේත් වර්තමානයේ සිද්ධ වෙනවා අතීතයේ සිද්ධ වෙනවා
අනාගතද සිද්ධ වෙන්නේ
සිද්ධ වෙන්නේ ඇසෙන් දැකන රූප සංඥාව හැමලෙම ප්‍රපංචයෙන් අභිභවණය වෙනවා දැන් මේ මොහොතේ ඇසෙන් හදලා දෙන රූප සංඥාව ඇසෙන් දැකිය යුතු දේ හිතෙන් හදන රූප සංඥාවෙන් හැම වෙලෙම අභිභවණය වෙලා තමයි මේ පවතින්නේ. මේක නිවැරදි කරගත්තු එක්කන
වෙන සිද්ධියක් වෙනවා.
ඒක නිවැරදි කරගත්තු එක්කන අර රූප සංඥාව රූප සංඥාව විදිහට දැක්ම වෙනවා. මේ අතීතයට අනාගතයට සම්බන්ධ වෙන්නේ මේ වර්තමාන මොහොතේත් මේක මෙහෙමයි. අනාගත කාලෙත් මේක මෙහෙමයි. කොයි කාලෙත් මේක මෙහෙමයි. ඇතින් හදන රූප සංඥාව කිසි විදකත් කෙනෙකුට දකින්න බෑ අවිද්‍යාව සහිත මනසසයිද මනසුත් මේක දකින්න බෑ. හැම වෙලේම රූප සංඥාවෙන් අභිභවණය පදයක් ඔකට උදාහරණයක් මම කියන්නේ ඉස්සරලාම හොඳනේ. අපි නොදන්නා ආකාරයේ වාහනයක් අපි වාහනගෙන ජාතියක් දන්නේ නැති කාලෙක වාහනයක් අපි ඉස්සරහට ආවනම් අපි ඒක දකින රූප ශබ්ද ගන්ධාර අරිද සංඥා විදිහට තමයි ඒක පාරම අභිභවණය වෙනවා හැදිලා වෙන පංචොත් විදිහට හැදිලා. නමුත් අනුතරණය අපිට හිතන්න පුළුවන් ඒක ක්ෂණයක් අපිට මෙන්න සංඥා වලින් අපි දකින මොහොතයි.
හැබැයි මූලික මට්ටම.
මූලික මට්ටම ක්ෂණයක්. හැබැයි එතනින් පස්සේ හැම මොහොතකම අන්නර රූප සංඥාව මේ ප්‍රපංචයෙන් අභිභවණය කරනවා කියන එකයි මේක අදහස් කරන්නේ.
ඔව් එතකොට
එතන මාර්ගයත් අපිට පේනවා
හරිද දැන් එතකොට රූප සංඥාව මනසෙන් හදන එකෙන් අභිභවණය කරනවා
ඉතින් තමයි මේ කියන්නේ කියලා මම කියන්නේ
ඒක කියන්නේ කියනකොට මේ වචන ටිකට ගැලපෙන්න ඕන නේද
ඔව්
මෙතන කියන වචනය ආවද අභිභවයන්න කියලා කියන පුරිසං මෙතන හදන කෙනාවයි
ඔව් එතකොට ඒ කෙනාම තමයි රූප සංඥා බලන්න දෙන්නේ. ඒ ප්‍රශ්නේ ලක්වන්නේ කෙනා. දැන් මේ ඇසෙන් හදන රූප සංඥාව අරට උඩින් අරක නැගෙනකොට අද උපුස්මකින් කරා ඒක දාලා පැහැදිලි කරන්න ඕන එක ඇසෙන් හදන රූප සංඥාව පිළිබඳ ප්‍රපංචයෙන් මොහොතකම අතීතයේ අනාගතයේ ඔයකට වැටලා ඉන්නේ හැම එකටම ඕක අභිභවණයේ වෙද්දී පුරුෂයාව පුරුෂයාට බැරි වෙන රූප සංඥාව බලාගන්න රූප අභිභවණයෙන් අර ඇත්ත ඇන්සටින් යන බලන් දින අවස්ථාව නොදී අභිභවණය වෙනවා මේ
හරි ඒකත් හරි ඒකත් වෙනස් ගන්න පුළුවන් මම කියන්නේ රූප සංඥාව අභිභවා ගිහින් ප්‍රපංච දක්වා බවට පත් කරනවා
පත්තරේ නැත්නම් මේ පත් කරපු එක අරක බලන්න නොදී ඒක පත් කරපු එක අපම මේ රූප සංඥාව වහලා මේ තියෙන්නේ. ඒක නැත්නම් හැමෙම රූප සංඥාවක් කියලා එකක් වෙන්නේ නැත්තේ.
ඔව් ඒ දෙන්නේ නැති කමට තමයි ඔබතුමා මේ අභිභවය.
රිවර්ස් එකේ ඒක රිවර්ස් එක හැදී අර මනායතන යන ඔව් මනායතනද මනෝ මේ අර මනෝ ධාතුවද කියන එක ප්‍රශ්නයක් මට තියෙනවා.
ඒකින්ද තමයි මම අර වචන දාන්නේ.
දාන්න නැත්තේ. ඒ එතකොට දැන් ඕක රිවර්ස් වෙච්ච හැටි. අනුනේ ඔය සිද්ධිය රිවර්ස් වෙච්ච හැටි ඒ මන ආයතනය අන්න අපි කියනවා අනිදස්සනයි කියලා. ඒකල අනිදස්සන නම් ඒකෙන් අභිමුණ නැති හින්දා ඒකෙන්ම රූප සංඥාව මෙයාට දැක්ෙන්නේ.
සංඥා මාත්‍රෙන් නවතින.
සංඥා මාත්‍රෙන් නවතින. ඒක රූප අභිභවණය වෙන්නේ සංඥාව පමණක් වෙනවා. එයාට. මොකද එයාගේ දැන් අර කන්නඩිය දක්වත් අපි කන්නඩිය කියන පිට පස්සේ දාලා තිනවනවා නේද? ඒ වගේ අවිද්‍යාවෙන් තවරලා තිනවනවා නේද? කන්නඩියක් වෙනවා. මේක අවිද්‍යාව ගලවන්න නෙවෙයි මේක අනිදස්සනයි. ඒ කියන්නේ මේක වීරුවක් වඩපත් වෙලා අනිදස්සන විඥාණයෙන් කිසි දෙයක් ප්‍රොපෝස් කරන මන ආයතනයෙන් කිසි දෙයක් පහටක් වගේ ආශ්‍රයයක් ප්‍රොපෝස් කරන්න නැති හින්දා සංඥාව වදිනවා.
ඔව්.
එතකොට අන්නේ අද කියලා මට
ඒ කතාවට නම් එකද නායක වරදක් මට පේන්නේ නැහැ දැන් ඒ කියන කතාව. ඒ කියන්නේ සංඥා මාත්‍රය කියන්නේ දැන් අපි ඔකට අර ප්‍රපංච හදලා නැහැ.
හදලා නැහැ.
එතකොට දැන් ප්‍රපංච හදන මට්ටම තමයි පළවෙනි එකෙන් දෙන්නන්නේ. එතකොට වෙන සිද්ධිය. හරි. එතකොට එතන දැන් මම කරතා යන ප්‍රපංච කියන එකේදී මම දකිනවා සංඥා මාත්‍රේ නෙවි. ඒකට අමතරව අපි එකතු කරනවා දෙයක්. ඒක තමයි ප්‍රපංච කියන්නේ. හරි. ඒ එකතු කරන දේවල් ටික මොනවද? ඒ එකතු කරන දේවල් ටික තමයි මම කියන්නේ පළවෙනි දේ බාහිර රූපේ. බල්ලගේ ප්‍රමාණය ඒක හරි පැහැදිලි.
බාහිර
රූපය කියන්නේ. ඒක ප්‍රපංචය. ඒක සංඥා නෙවි. පත්තල දීප සංඥා මාත්‍රේ නෙවෙයි බාහිර පළවෙනි ප්‍රපංචය දෙවෙනි ප්‍රපංචය තමයි අජ්ජත්තාය. ඔය ඉස්සෙල්ලා කියේ මම බහිද්දාය. දෙවෙනි ප්‍රපංචයේ විදිහට මම දකින්නේ අස කියන රූපය. හරි අජ්ජත්ත රූපය. උපස්සන්දේට පනවන්නේ ඇහෙන් දැකීමේදී අසයි රූපය. අජ්ජත්තාය කියන්නේ බහිද්ද රූපේ තමයි උපස්සන්දේ. හරි. එතකොට ඒ රූප බවට පත් කරලා අපි බාරගත්තු ಜಾති දෙකක්. ඕක ඒ දෙක ප්‍රපංච දෙකක් කියලා මම කියන්නේ. මොකද ඇහැ උපදන සංඥාවට ඔය දෙක සංඥාව
නෙවෙයි නේද මට තේරෙන්නේ. ඒතර ඔය
සංඥාවෙන් එහාට
ගියේ. ඒක අටකින් මිදෙනවා නම් එතකොට අපිට මේ අර ඒ ඉස්තරුටේ ගලවන්න
නේද? අන්න. ඒතර
බාහිරේ ගලවන්න.
සංඥාව සංඥාව විදිහට දැක්කොත් වෙන්නේ බාහිරයක් පැනවෙන්නේ නැහැ. බාහිර බල්ලෙක් පැනවෙන්නේ නැහැ. හිතෙන්නම් හිතුවා බල්ලෙක් කියලා. ඒක වෙනම කතාවක්. එකමට වාකට
අපි එතකොට
සංඥාව අභිභවයන්
බල්ලා කියන එක නෝනින් දැකලා ඒක අලව කරවන්න ඕනේ. බාහිරයෙන් කියන එක නෝනින් දැකලා ඒක ගලවන්න ඕනේ කියන එක අදහස් කරන්නේ.
ඔව්. එතන දකින්න කියන්නේ බාහිර රූපේ පැනෙවි අවිද්‍යාව මතයි කියන එක. එතන සංඥාවෙන් නවත්තලා නැහැ.
මගේ අදහස එතන මේ පොයින්ට් එකේදී ඒකදී මගේ අදහස මේවා. දැන් එතනදී එතනදී අර එතු කරන જાතියක් කියවනේ.
ඔව්.
ඒ එකතු කරන જાතිය තමයි හැදිච්ච ඵල.
ඒ
එකතු උනේ මොනවද? තණ්හා මාන දිට්ඨිය. ඒ කෙලෙස් තමයි එකතුනේ.
ඒ
කෙලෙස් වලින් තමයි අර අපි ඵල එකතු කරන්නේ මේ. එතකොට ඒවයි හැදි හැදි ඵල දරවවත් ඉතින් හැදි හැදි තියෙනවා. ඒතකොට මේ ඵල ගැනත් ඌවර වෙන්න ඕනේ. තණ්හා මාන දිට්ඨිය එකතු කරපු නිසා තමයි අර ඵලය ඇති. ඒතකොට ඵල ගැලවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තණ්හා මාන දිට්ඨිය නැති කරගන්න කොහොමද කියන එක තමයි අපිට මාර්ගයේ ඉන්න දකින්න ඕනේ.
වෙන්න පුළුවන්. හැබැයි මේ තේරුම් කිරීමක් බලන්න මම සාමාන්‍ය පොතේන තේරුම තණ්හා දිට්ඨිනාන තමයි. ඒක තමයි තමයි අර කටගොළු දෙකම ගන්නේ තියෙනවා. පංචකන පොත.
පන්තිවයි
තණ්හා දිට්ඨිනාන මේ ওই දෙකේ වෙනසක් වෙන්න. ඒක ඒක. වැඩිය දෙන්න නැහැ. මොකද ආයෙ අර වචන
පැටලෙන
හින්දා. ඒක තර්ක කර කර ඉන්න පුළුවන්. එතන නෙමෙයි අපිට ඔය අදහස ඔකටන්
නෑ අපේ ඔය මට්ටමේදී
අපි
මම ඔබ
සම්මතයක් විදියට අර දැන් ඔබතුමා කියපු අදහසට මම එකඟ වෙනවා. يعني ඇහැ සංඥාවක් උපද්දන. ඊට අමතරව හදන දේවල් ටිකක් තමයි ප්‍රපංච කියන්නේ. ඒ ටිකෙන් සංඥාව
අභිභවය යනවා.
අභිභවය යනවා ඒ වචනේ. දැන් මම කියලා වරදන්නේ.
ඔව්.
එතකොට මේ ඊට පස්සේ හදපු ටිකට අහු වීමයි මේ වැරද්ද. ඒකෙන් සංඥාව වහයි. ඒ හදපු ටික විදිහට මම දකින්නේ ඇත්තටම ඔය පංච උපාදානස්කන්ධ. එතන රූප විතරක් නෙමෙයි රූප ප්‍රදේශයට කතා කරලා.
අනේ
රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියන එතනදී මහම
එතනදී එතනදී
හදු
දෙයක
දැන් හදු දෙයක හදු දෙයක ප්‍රපංචක වචනෙන් කියුවොත් ඒක සංඥාව අභිභවාදීය.
හරි.
ඒ අභිභවාදීය ಜಾති ටික කිතිකලොත් මේ ಜಾති රූප වේදනා සංඛාර
කාරණේ කියලා කියන්නේ කෙටිකල හතරයි රූපේ නැහැ. මොකද දන්නවද? අර මේ දැන්
ඒක ඒක ප්‍රඥාව මත රූපේ අයින් වුණාම රූපේ නැහැ. මං කියන්නේ රූපේ තියෙන දෙනාට ඒකත් ප්‍රපංච. හරිද? සත්‍ය කියන්නේ යකි කියලා හිතන්නකෝ. බල්ලා කියලා හිතන්නකෝ.
මම හිතන්නේ හරි.
බල්ලාගේ මානසික මට්ටම හිතන්නකෝ. පුතග්ජනයා. හරි? එයාට එයා පනෝපු එකක් තමයි අර බල්ලා කියන රූපය.
එයාට රූපේ නෙමෙයි. දැන් අපි අර දැන් ස්කන්ධ පංච උපාදාන ස්කන්ධය කියවනේ. ඒක පංච උපාදාන ස්කන්ධය නෝ කියන හරිය. ඕක හරිය. ඔය කෑලි වැටෙන සංඥා කෑල්ලට රූප ස්කන්ධය උදන් නැහැ.
ඒක ඒක දැන් රූපමය.
ඔව් ඒක වචනහරියක් නැත තියෙන හරිය.
ඔව්.
අදහස ගන්නවා. අදහස ගත්තාම හරිය.
ඔව්. රූපය කිව්වහම රූපමය හැඟීමක් රූපේම තමයි. ඒක තමයි ඒක වචන
හරියන්නේ
අදහස තේරුම් ගන්න අදහස තේරුම් ගත්තෝ
ඉතින් අර හදාගත්ත ටික ඔබට එකතු කරන ගමුකමෙන්
අපි වැඩ කරලා තියෙන එක ඒ කියන්නේ එනම් තමයි අපි සංඥාව කියලා කිව්වොත් ඔබතුමාගේ වචනවලින් හරි එතනින් නවත්වන්න නැතුව තව මොනවද ඕ හදලානේ ඔය මොනවාදෝ හදපු ටිකට තමයි මන් දකින්නේ මේ ධර්මයේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා. සමහරෙක් රූප හදන්න පුළුවන් සමහරෙක් හදන්න නැති වෙන්න පුළුවන්.
හදන්නෙම නැහැ.
ඒක හදන්න නැත්නම් පුතක් ජනයට කතාව බදාලා නැහැ. ඉතින් අර බල්ලගේ මේ තමයි කියන්නේ ලෝකය කියන එක මන් දකින්නේ රූප කොට පළවෙනි දේ. අපි කාම ලෝකයට රූප හැදෙනවා මයි අන්න.
ලෝකය කියලා කියන්නේ ඔය ආදම්සෙන් ගත්ත සංඥා
කොට. ඒක වෙන්න පුළුවන්. ඒ ඇත්ත දකිනකොට සංඥා ගොඩක් වෙනවා. ඒ කියන්නේ කිව්වේ දැන් සංඥාව වහලා තින්නේ මොන වයින්ද?
ඒ අදහසෙන් අර තේර රූප වල.
ඔව්.
ඒ රූප වල රූප කියන ප්‍රපංචය කියලා කියන්නේ.
ප්‍රපංච
හරි. අර රූප ප්‍රපංච කියන්නේ
අය මේ ප්‍රපංච
දැන් රූප ප්‍රපංච කියන්නේ ආපවට නැහැ සංඥාවට.
ඒක ඔබතුමා ඕන වචනයක් දාගන්න. ඒක මට ගැටලුවක් නැහැ. මං කියන්නේ අර මූලික ආයතනෙන් උපදින දර්ශනය වෙන මාත්‍රයක් තියෙනවානේ. හරි. අන්න ඒකට අමතරව මොනවා හරි දෙයක් පැනෙවුවා නම් ඒ වශයෙන්ම ඒක තමයි අම් ප්‍රපංච කියන හඳුන්වන්නේ. ඒ අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔය යටි පහ තව භාෂාවකින් කිව්වොත් කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන මට්ටම තුන් දුර නැත්නම් 31ක් තල. ඒ 31ක් තලේම ප්‍රපංච ගොඩක් කියන මට්ටම හද ආයතන ක්‍රියාකාරීත්වය නොදැක්ක කම මත
දෙක කොට 31ක් තලේම ප්‍රපංච ගොඩක් නේද?
ඔව්. ප්‍රියාපන්න වෙනකොට 31ක් තලේම අයිති නැහැ. කතරේ
පරිපාලන වචන මොකද තේරුම්?
පැමිණිලා.
ඈ
පැමිණිලා. ඒකට අහු වෙනවා.
පරිපාලන. ඒ කාම ලෝකෙත් පරිපාලන වෙන්න පුළුවන්. යම්නම් දේවල්.
ඕකේ අනිවාර්යෙන්ම
පරිපාලන. අර කපාරියපන්න නේද?
ආර්ය දුර්මිය
පරිපාලන.
ආර්ය දර්ශනයේදී ඒක තමයි දැන් ඔය දැන්.
මොකද අහු වෙලා කියන්නේ නේද?
ඔබතුමා කියපු භාෂාවෙන් කියුවොත් අර සංඥාව වහන්න දුන්නොත් ඒකට අහු වෙලා පැමිණිලා. පරිපාලන.
පැමිණෙන්නේ
නේද? පැමිණෙන්නේ මොනවටද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. හරි? වහන්න දුන්නේ නැත්නම් ඔය තුන් ලෝකෙටම අයිති නැහැ. මොකද තුන් ලෝකෙම හැදෙන්නේ. තුන් ලෝකෙ පිටින්නේ කෙලස්. හරි? එතකොට ඔන්න ඔය සිද්ධියයි තේරුම් ගන්න ඕන. ඔක්ක දැන් මම ඔක එක වචන ගන්න තැනදි නෑ. මොකද වචන එක එක විදිහට ඩිෆයින් කරගෙන මේක කියන්න ගියාම වෙන තේරුම් ගන්නවා. ඒක එකම මේක. බැලුවා. ඔබතුමා ඒ ඉන්න යම්කිසි කීපයක හරි. මේ මූලික ආයතනයට පුළුවන් සංඥා මාත්‍රයක් දෙන්න විතරයි. අපේ මෝඩකමට තමයි ඕක වහලා තියෙන්නේ තව ජාති ටිකක් හදලා. ඒක තමයි මේ ප්‍රපංච කියන්නේ. එතකොට මම පෙන්නන්නේ ඊළඟට පෙන්නන්නේ ඔන්න ඔය ටික හැදෙන හැටි පෙන්නනවා. පච්චය කියන්නේ සති කියන එක. නොහැදෙන හැටිත් පෙන්නනවා. ඔන්න ඔය මේ පටිච්ච සමුප්පාද න්‍යාය මෙතන පෙන්නනවා. නැසෙන් සති, නැසෙන් අසති. හරි? එතන මම ඔකේ දැන් ඔතන ඉඳන් ගත්තොත් එතුමා බලන්න අනිත් සූත්‍ර
මොකද හිටියද? අනිත් සූත්‍රද?
නෑ නෑ අනිත් තව ඔකට රෙලවන් සූත්‍ර කියලා. දැන් ඔය මම අන්තිමටම කතා කළේ යමක සූත්‍රයේ කියන එකේ තියෙනවා රූපමාව වරන් රූපය වදකයා විදිහට දකින්න කියලා. වේදනාව වදකයා විදිහට. සංඥාව පහම කියනවා මේ හටගත්තෙත් වදකයා. පවතින්නෙත් වදකයා. නැති වෙන්නෙත් වදකයා විදිහට දකින්න කියලා අර වදක උපමාව වරන්
සංඥාව වදකයා විදිහට දකින්න යනවා.
ඒක තමයි ඒක ධර්මයේ තියෙනවා. ඒකයි මම ওই වචන භාවිතා කරද්දී හරි පරිස්සම්.
මේක
රූපෙට විතරක් නෙමෙයි වදකයක්. يعني සංඥාවටත් වදකයක්.
සංඥාවට
වදකයක් තියෙනවා තමයි. ඒ හින්දා තමයි මම මේ බය නැතුව කියන්නේ. අර මූලික සංඥා එකට තමයි සංඥාව අපි කතා කරන්න ඕන හින්දා ගන්නවා මිසක් ඒ වචනේ දෙදෙන්ට ගැලපෙන්නේ නැහැ. නැත්තම් කතා කරන්න බෑ. ඇහැ උපත්දලා දෙන රූප සංඥාව වහනවා ಜಾති පහක. ඒ පහ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ.
මොකද වහන්නේ?
මූලික මට්ටම.
සංඥාවද?
ඔව්. ආයතනෙ උපත්දන.
හරි මේ මූලික මට්ටම.
මූලික මට්ටම වහනවා ಜಾති පහක. ඒ පහ තමයි ওই රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ.
හරි.
හරි. ඒක තමයි අපි ওই 11 ආකාරයකට දාන්නේ. ළඟ තියෙන රූප වේදනාවක් නැහැ. ළඟ තියෙන වේදනා, දුක වේදනා, අතීත වේදනා, වර්තමාන අනාගත, කැමැති වේදනා, අකමැති වේදනා, ඔහොම බෙදනවනේ. 11 ආකාරය. ඔක පැහැදිලිව පෙන්නනවා රූප ස්කන්ධය කියන්නේ මෙන්න මේ 11 ආකාරය. වේදනා ස්කන්ධය කියන්නේ මෙන්න මේ 11 ආකාරය. හරි. ඒක උත්තර පැහැදිලිව තියෙනවා. හරි. එතකොට ඕක සංඥාවටත් කියනවා.
මේ
අල්මහන්නේ කියලා බලන්න. සමයාව ඒක සාකච්ඡා අතීත සංඥා, අනාගත සංඥා, පච්චප්පඤ්ඤ සංඥා, ළඟ සංඥා, දුර සංඥා.
පටවියාපෝතින් ප්‍රශ්නෙකට මූලික එකතු
වෙන්නේ නැති ඒකත් එක්ක ඔබ ඒක සාකච්ඡා කරලා. ඔව්. මේක
තමයි මේ සූත්‍රයක් මාතෘකාවයි.
සංඥාව මගේ දැන් මගේ මගේ අර හදවතට වදින්නේ මේ සංඥාව. නෑ ඒක තමයි. ඒක සහදවතට වැදෙනොත් නේ අපිට ඒකේ ප්‍රයෝජනය ලැබුණොත්. මම දන්නවා ඔබතුමා මේ වචනේ දැම්මට අදහස් කරන්නේ ඒක නෙවෙයි මම එතන තර්ක කරන්න යන්නේ නැහැ. මොකද සංඥා කියන එකේ ඔයක වෙනස් තේරුමක් තියෙනවා. ඒකයි.
මේ අර අපි ඉස්සෙල්ලා කතා කරගෙන ආපු විදිහට දැන් අපි ඉස්සෙල්ලා කතා කරගෙන ආපු විදිහට දැන් ඇහෙන් සංඥා උපදවනවානේ. ඒකට දැන් රහතන් වහන්සේට ඒ සංඥාව තමයි ප්‍රයෝගි වෙන්නේ. එතකොට අපි ප්‍රපංචයෙන් දැන් මම කියුවා ඒක අභිවවණ යනවා කියලා. ඔන්නත් ඒක හරි වගේ කියලා කිව්වා. දැන් එතකොට එහෙමනම් ඔය කියන සංඥාව මොකද වදලින් ඉන්නේ කියලා මම අහන්නේ. දැන් හතන්වාසේ අපි කියන්නේ රෝහිතේ ගලන් එයා ජීවත් වෙන සංඥාවෙන් කියලානේ. එහෙනම් ඒ සංඥාව වලකෙත් වෙන්න කොහොමද?
ඒක කියන්න අතනෙත් එහාට කතා කරන්න තියෙනවා. මම එතන දැන්ම කතා කරන්නේ නැහැ. මොකද මේ මට්ටම කඩාගත්තේ නැත්නම් අර කොටස කොහොමවත් කතා කරන්න අමාරුයි. දැන් මේ මූලික අපේ බලවත් කෙලස් ටික ඉස්සෙල්ලා කඩා ගන්න ඕනේ. නැත්නම් අපි ගැඹුරු දේත් කතා කරන්නේ මේ කෙලස්. එතකොට ආයේ පැටලෙනවා. බට මේකේ පැහැදිලිව තියෙනවා ඒ සූත්‍ර ගණනාවක. සෝවාන් වෙන්න මොකද්ද කරන්න කියන්නේ? ලබුතාවෙන්
මොකද්ද කරන්නේ? ප්‍රශ්නේ සාධාරණයි
කියන්නේ නැහැ. ප්‍රශ්නේ සාධාරණේ වචන පටලෝගෙන විතරයි. නැතුව වචනේ දන්නේ නැහැ. අවබෝධයේ ලොකු අවුලක් කියලා. ඒකයි මම කියන්නේ වචන දානකොට පරිස්සම් වෙන්න කියති ඔය හේතුවක් ඇති. එතකොට දැන් ඔය හැමතැනම කියනවා නේද පංච උපාදානස්කන්ධේ අනිත්‍ය සංඥාව වඩන්න. පංච උපාදානස්කන්ධේ උදේ වේ බලන්න. ඒක සංඥාව අයින් කරලාද කියන්නේ? නෑ ඒකක් තියෙනවා. ඒ අපි එක එක මට්ටමින් ඌට අහු වෙනවා. එක කෙලසක් කැදෙනකොට තව එකකට. ඔන්නඔහම සිද්ධියක්. එක සංකීර්ණ අරෝ. අන්තිමටම අහු වෙන එක තමයි විඥානය කියන්නේ. තනත් පරිපරික්ෂණයෙන්
හැලෙනවා.
ඔව්. ඒක විඥාන වාදය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නම වෙනවා. අපි භෞතිකවාදයෙන් කොහොම හරි කැඩෙනවා ප්‍රහින්නේ විඤ්ඤාණවාදී. ඔය දෙකම බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා කියන එක අවබෝධ කරගන්න එක. ඒ තන හරි සියුම් තැනක්. හැබැයි විඥානික අරමුණු එකෙත් වැරද්දක් තියෙනවා නේ කියන පැත්තක් තියෙනවා. හැබැයි අර ටික කඩාගෙන නැතුව ඒක අල්ලන්න ටිකක් අමාරුයි. ඉස්සෙල්ලා අපි භෞතික පැත්තෙන් දෙවිලා මේ මනස වේ නාමයක් කියන නාම කොටට අහලා තියෙනවා නේ නාමයේ ඒකාන්තයක් රූපේ ඒකාන්තයක් විඥානයේ නැත්නම් අන්ත දෙක දකින්න ඕනේ නැද තවරෙන්නත් බැ මජ්ජේසු අජ්ජත් ඒකාන්තයක් බහිත් ඒකාන්තයක් විඥානයේ නැද අපි ඕවා අජ්ජත් බහිත් මේක පැහැදිලිව මට පෙන්වන්න පුළුවන් ඔය අජ්ජත් බහිත් පණවන්නේ අවිද්‍යාව මතයි කියන්නේ ඒක තේරුම් ගත්තොත් තමයි අර පටිච්ච සමුප්පාදේ මම කිව්වේ
අජ්ජත් බහිත් කණේද අජ්ජත් මොනවද
කියන්නේ අජ්ජත් බහිත් කියන්නේම දෙපැත්තකට බෙදුවා ඔක මුලාව මා තමයි ඉතල තර්ක කළත් ඒක නෑ කියන්න බෑ ඒ ද්වේතානුපස්සනා සූත්‍රවල කියනවා ඉතින් ගැඹුරු වැඩි හින්දා ඒ කප්පිය කතා කරන්නේ නැහැ ගතකම දෙහා මුදුර කතා කරනවා
අවිද්‍යාවට මම
එතකොට එතකොට දැන් මම ආයේ අතෙන්ට ආවොත් එහෙනම් අර මූලික සංඥාව කියන්නේ දෙපැත්තක් බෙදන්න බැරි තත්වයක්. දැන් එහෙන් උපදින සංඥාව කියලා කියවනේ. රූප සංඥාව. සංඥාව කියන එක අජත්ත බහිත කියලා වෙන් කරන්න බෑ. අපේ මෝඩකමට අපි ඔක වෙන් කරනවා.
කාටද?
ඈ?
කාටද?
කාටද වෙන් කළොත් වෙන් කරන්න කෙනා නැහැ. වෙන් කළොත් වෙන් කරන කෙනා ඉන්නවා. අතන තමයි ඔය මේ 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 සක්කාය දිට්ඨියේ රහස තියෙන්නේ අතට. වෙන් කිරීම තුල මම ඉන්නවා. මම නැතුව වෙන් කරන්න බෑ. ඒ කියන්නේ ඔවා මෙහෙම හිතන්නකො.
ආ ඒකනවා. හරි.
දැන්
අපි
බාහිරයක් ගැන කතා කරන්නේ කොහොමද
සාපේක්ෂ නෑ. හරි. මම වෙනින් මම ඔතන ගත්ත තේරුම් ගන්න ඕන මම දන්නේ මේ උස්මාන්ගේ අද මේ මේ මම කියන මම හරි ඉන්නේ කියලා තමයි මම හිතාගෙන කියන්නේ
හරි
එහෙම නේ ඕනගෙන එහෙම තමයි නේද
ඔව්
එහෙම නේද
අපි කතා කරන්නේ ඒ වෙයි අඩුපාඩු තියෙනවා හදාගන්න
නේද
මම හරි කියලා තමයි මම කතා කරන්නේ
දැන් මම හරි කියලා නෙමෙයි මේ කතා කරන්නේ කියලා කොච්චර කිව්වද දන්නේ මම
වැඩන්නේ
මම හරි කියලා මේ කියන්න මම හරි කියලා
තමයි තේරුම් ගත්ත එක තමයි මේ කියන්නේ
කියන්නේ එතකොට දැන් සක්කාය දිට්ඨිය කරනයි කියලා දැන් මේ ලෝකේ ඉපිදලා ඉන්න හැම සත්‍යයක්ම හැම සත්‍යයක්ම මේ සෝවන්නේ කට්ටිය මේ ලෝකේ ඉපදෙනවා දැවිලා උඩින් ඈ උණු
ධාමතන වෙන්න බැහැ කියලා නේ සුගතිගාමී සුගතිගාමී මනස
හරි ඒක තමයි කියන්නේ දැන් අර
උඩපහලයන්ගේ වෙන්නේ නැහැ කියන එක විතරයි
කියනවා. උඩපහලයන් කරනවා කියලා දෙනවනේ. මේ මුණාව මේ මොම කතාව?
ඒ ඊළඟ පළ ලැබුණා. ඔව්. අද සෝවාන් වලින් එහාට
පළ ලැබුණොත් අනාගාමී වෙන්නට කියන්නේ නේද?
ඊළඟ පළය කියන්නේ ඊට ඉතරයි. ඊළඟ පළය කියන්නේ
සෝවාන් වෙන්න අපව මෙහෙ එනවා කියලා ආලසක් තියවද?
සෝවාන් ආ. මම ලොකු ධර්ම සාකච්ඡා. මගේ අලුත් පොත ලැබුණාද? සවන් වුණ කෙනා මනුෂ්‍ය ලෝකේ ඉපදින්න පුළුවන්. දහමට අනුව එහෙම නැහැ කියලා. ඒකෙන් කියන්නේ ඔක්කොම මනුෂ්‍ය ලෝකේ එනවා කියලා නෙමෙයි. කැමතිනම් හරි ගොන් හරි උපදින්න හැකියාව තියෙනවා. ඒක දුගතිගාමී වෙන්නේ නැහැ කියන එක විතරයි කියන්නේ. පතන සූත්‍රයෙන් සතර චතුරපායි කිචරිප්ප මුතෝ
දැන් මේ
සතරපායෙන්
එනිදිලා විතර මේ අදහස මේ අදහස
මම ජාත සෝතාපන්න
කෙනෙක් කියන තරම මේ ඉඳන් 10ක් කරන නැත්නම් අපි ඕකත් දිග
සාකච්ඡා කරමු
කියන එක සතකොටම
ඔව්
මම කියන දෘෂ්ටි කියලා ගන්න එපා මේ මම විඥානයේ විසින් මම කියලා දනවන ස්වභාවය තියෙනවා
ඒක මෙහෙමයි දැන් සක්කාය දිට්ඨිය දුර්කලාද නැද්ද කියන තැන අපි කතා කරන්නේ එතනින් මෙහා පුතග්ජන ඔක්කොම තමයි ඉන්නවා
හරි අන්න ඒක
තමයි ගැටලුවක් නැහැ
නේද ඒක ගැටලුවක් කියලා තමයි මම කියන්නේ
අන්න ගැටලුවක්
සෝවාන්
එන්න කලින් මම ඉන්නවා කියලා හිතනවා නම් ඒක ගැටලුව.
දැන් මේ අභිනාර 10ක් කියන්න. පස්සේ ඊගස්සනේ
හරි හරි යන්න කියන්න.
දැන් මේ ලෝකයේ ඉඳලා ඉන්න හැමෝටම කියන මිනිස්සු කියලා ගන්න සත්ව අමතක කරලා තව සංකීර්ණ මිනිස්යන්ට හැමෝටම මේ මම ඉන්නවා කියන දෘෂ්ටිය නෙමෙයි විඤ්ඤා මේ පංචස්කන්ධයෙන් විසින් ධනවන ස්වභාවයක් තියෙනවා. ඒක ඒක Tamanට දැනෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැන් අපිට දැන් අපිට හැමලේ මම කියලා අභ්‍යන්තරයේ ස්වභාවයක් තියෙනවා. එන්න හැම තිබුණානේ. මොකද ඒ ස්වභාවය හැමලේම කෙනෙකුට තියෙනවා. එතකොට සෝවන් වුණත් සෝ මගනේ ඔය දැනවීම සෝවන් වුණත් ඔය දැනවීම තියෙනවා යාට. පංචස්කන්ධයෙන් විසින් මේ මේ ආයතන හය ක්‍රියාත්මක කරනකොට පංචස්කන්ධයෙන් විසින් යාට ධනවන මම කියන හැඟීම නොකොච්චර කෙනෙක් සෝවන්ලා බලාපොරොත්තු දා තේ දැනවීම මට නැති වේවා නැති වේවා නැති වේවා කල්පකණම් බලන්න තියන මේ මගේ මම කියන එක අහන පස්කාර කල්පකණම් බලන්න තියන යාට සෝවන් නම් කියන සතු වෙන්න බෑ මොකද යාගේ හැඟීමක් තියෙනවා මම කියන දැනවීම යාට නැති වුනේ නෑ නේ කියලා හැබැයි යාට මේ මම කියන දැනවීම මම කියන දැනවීම ස්කන්ධ පැත්තෙන් හරි ආත්ම පැත්තෙන් හරි කො ආත්ම දෘෂ්ටියක් කියලා හරි ස්කන්ධ කියලා ගත්තාම සත්‍ය දෘෂ්ටියක් කියලා හරි ඒ මම කියන දැනවීම එක්ක මේ ස්කන්ධ පහේ මේ තියෙන්නේ හරි ඒක ඇසුරු කරගෙන විවිධ ආකාරයක විෂයාකාරයක තියෙන්නේ කියන දෘෂ්ටියට ගැලවිලා තියෙන්නේ ගැලවුණාට තාම හදවතටුනේ මම කියන එක යට ඉන්නේ ඊට පස්සේ මෙයා මාන්නේ එයාගේ මාන්නේ නැති වෙන වෙලාවට එයාට බාහිර අභ්‍යන්තර මම කියන කැලේ ගැලවෙනවා තණ්හාව ගැලවෙනවා තව කොටසක් ගැලවෙනවා රහතන් වහන්සේට තමා හදවතටුනේ මම කියලා කෙනෙක් නැහැ කියන ඒ දැනවීම නැති වෙන්නේ එතකොට ඒ දැනවීම නැති වුණා ඒ දැනවීම නැති වුණා දැන් හන්ට බව නිරෝධයට මේක ගලපන්නේ කොහොමද කියලා එයාට යම් සංඥා මාත්‍රයක් උපදිනකොට මේක අනුභවය මේ අනුභවය මේ ගොඩාක් ඒ අන්තිම කැලේ ගොඩාක් සාකච්ඡා කරන්න වෙනවා අපිට මේ ඒ සංඥා මාත්‍රයක් ඉපදීම තුළම භවයක් පිළිබඳ හැඟීමක් එනවා හැබැයි එයාටත් ඒ සංඥාවෙන් ඒ භවයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ නිරෝධ සමාපත්තිය සම්බන්ධ වෙලා විතරයි අපි ඔක සාකච්ඡා කරනවා
ඔකට අදාළ සූත්‍ර ටිකක් තමයි එකක් ආනන්ද සූත්‍රය.
ඔව් එතනක
තියෙන උපාදාය අස්මිති හෝති නෝ අනුපාදාය.
ආනන්ද සූත්‍රය.
ආනන්ද සූත්‍රය. ආනන්ද සූත්‍ර ගොඩක් තියෙනවා. ඒකවත් තියෙන ආනන්ද සූත්‍රය. ඕක අහලා තමයි ආනන්ද හඳුරෝ සෝවාන්. ඒකයි වැදගත්. ආනන්ද සූත්‍රය. ආනන්ද හඳුරෝ සෝවාන් වෙන්නේ ඔය සූත්‍රය. තනත් තනි ඉඩයක් තියෙනවා.
අපි ඒක තමයි.
උපාදාය අස්මීති හෝති
මෙන්න
බලන්න. නෝ අනුපාදාය. ඒක සූත්‍ර ටික කියවන්න ඕන ඔබ කතා.
එහෙනම් අපි සූත්‍ර ටිකත් අරගෙන ඒක අසල
ඒක මගේ ඔය පොතේ ඇති එක තමයි පොතේ. ඊළඟට අපි ගැඹුරින් ගන්න ඕන මාළු විදෙක සූත්‍රය.
මීනකම සූත්‍රයක් ගන්නවා.
අපි අදහස් නැගුණා දැන් මාළුත්ට සූත්‍රේන ඩිරෙක්ට් එනවා කියන්නේ ඊළඟට ගන්න ගැඹුරු වැඩි වෙනක් ඔය අර මනසේ නැති කාලකාරාම සූත්‍රේන ගන්න වෙනවා හරිද සූත්‍ර අනුසාරයෙන් තමයි අප කතා කරන්නේ ඊළඟට ඔය විෂයාකාර සත්‍ය දිට්ඨිය කියන සූත්‍ර දෙකක් අහන්න ඔබ ඒ ගැන ගන්න ප්‍රශ්න කිව්වා ඒක සඳහන් වෙන තැන් ගන්නවා ඒකේ එකක් තමයි අපි ළඟදී කතා කරපු එක. දෘෂ්ටි යන කතාවේ යමක සූත්‍රයක් තියෙනවා. ඒක පැහැදිලිව දෘෂ්ටි එක නැහැදී දෙන්න.
අපි දැන් ඊට පස්සේ වඩවත් තියෙන ඔබතුමා කාලයේ
ගන්නවා. හා ඔබතුමා කියපු මේ සමහර ඒවාට මම එකඟ වෙනවා ඇත්තටම දැන් අන්තිම කීපෙ. අන්තිම එක හැබැයි මම පැහැදිලිව කිව්වා.
ඔය
ගාතන්නාම් දෙකෙනෙක් කිව්වේ මොකද ඒ ඊළඟට ඔය ඔතන අර මම කියන කතියට එන වචනේ තමයි අස්මිය කියන්නේ
අස්මිය විතරක් නෙමෙයි
සක්කාය දිට්ඨිය නෙවෙයි.
සක්කාය දිට්ඨිය වෙනස වෙනසක් දෙයකට ආයක දෙයකටයි. ඒක යස්මි විතරයි
ඒක තේරුම්.
අපි හිතන්නේ නැතුණාට
ඒක දැන් මම දැන් මට කතා කරන්න දෙන්නවා. තව කියපු එකක් තමයි අර අර සෝවාන් වුණා කියලා සතුටු වෙන්න කතාවක් කියවනේ.
සතුටුමනින්න සතුට.
සෝවාන් වුණා කියලා සතුටක් ලබන්න බැරි වෙන මේ ප්‍රශ්නේ ඉඳන් කද්ද කතාවක් කියවනේ කෙනෙකුට. දැන් මේක හොයන්න ගිහිල්ලා මේ මම ඉන්නවද නැත්ද කතා ඉඳා කතා කියවනේ වා.
නෑ ඒක නෙමෙයි. එයාට දැන් අයියා හොයන්නේ මම කම්ප්ලීට් නැති කම්ප්ලීට් නැතිච්ච මොහොතක්නේ. ඒක එයා සෝවන්න එහෙම නැති කරගන්න බැහැ කියන එක මම කියන්නේ. ඒ දෙයින්ද එයාට සෝවන්න කියලා දන්නේ නැතම. උනා නම් අපි උනා නම්
ඔව් මම ඕකේ වෙනස් කරත්තක් කියන්නේ. ඒ ඕක සෝවන්න උනාද කියලා හොයන තාක්කා සෝවන්න වෙන්නත් බැහැ
කියලා.
දැන් මම සෝවාන් වුණාද නැද්ද කියලා ප්‍රශ්නේ තියෙන්නේ සෝවාන් වෙනකන් විතරයි. එක පැත්ත. අනිත් පැත්තෙන් අපි පටන් ගන්න ඉතින් කරන්න දෙයක් නැහැ. මම කොහොම හරි අද ගන්න සෝවාන් වෙනවත් ඕන කියලා තමයි පටන් ගන්න.
ඒක හරියට.
හැබැයි ඒ අදහස නැති වුණේ කවද්ද ඉතින් තමයි සෝවාන් වෙන්න
පුළුවන් කියන්නේ තමයි. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතනත් ඒ ගන්න විදිහ කියන්නේ දැන් ඔය ගන්න ආකාරයෙන් දැන් මෙහෙම දැන් මොන්න දැන් අපි මම කියලා ගන්නකොට
ඔතන මේ අපි කියන කිව්වොත් ඔතන මම දකින්නේ සම්මා දිට්ඨිය කියන ප්‍රශ්න. සම්මා දිට්ඨිය කියන්නේ
විතරයි
මොනවද
අර මම කියලා කියන්නේ සෝවන්නෙ බෑ කියලා මම කිව්වා.
ඒක එකක්.
ඒක මම කියන්නේ කියන්නේ ඒක මම විරුද්ධයි. ඒක මම මගේ පැහැදිලි කිරීම මම කියලා. ඒම මම මේ සෝවන් ගිය යුතුයි කියලා කෙනෙක් මතක ඉඳගෙන එයා වැඩි පිළිවෙලට පහලා එයාට ඇයි එයාට සෝවන්නට මේ පුළුවන් කියන එක මම කියන්න. හරිද? බැරි කියන අදහස වැරදියි කියලා
මම කියන්නේ. ඒ අදහස තියනකම් ඵලය ලබන්නේ නැහැ.
ඒ අදහස තියෙනකම්
ඒක අතෑරු
නෑ එයාට එහෙම ඒ අදහස දෘෂ්ටියක් විදිහට තියෙනකම් එයා ඒක ලබන්නේ නෑ. හැබැයි මොනක් විදිහට තියෙනකම් එයා ලබනවා. ඒ වෙනසක් තියෙනවා. මේ සියුම්ම ගතිය තුන වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි අල්ලන්න ඕනේ නැත්තම්
හරියන්නේ නෑ.
එයා දෘෂ්ටි අතෑරලා නෝණෙන් යට යන්න පුළුවන් ඒක.
මොන පහළයි
දෘෂ්ටි එයාට දෘෂ්ටි අතෑරපත් තා ප්‍රශ්න එන්නේ.
අන්ධකාරයේ ඉයිය කියන්නේ නමයි. ඒ කමන්නේ ඒවා මේ මත විතරනේ. ඕවා සූත්‍ර පිටින් දහම පිටින්
අගල සූත්‍රේ කරන් බලපන්. ඔබ මන් නෝර්ද සක්කාරය කියලා මොකද